අපිහිත නේද? මේක තමන් විතරනේ හැමෝම හිතන්නේ ওই විදිහට. ඒක හරියට දැන් අර දැන් පන්තියක ඉන්න ළමයි හැමෝම නිකන් මමමයි පළවෙනියා වෙන්නේ කියලා හිතනවා වගේ වැඩ. වෙන්න පුළුවන්. ළමයි 40ක් හිටියොත් ඔක්කොටම පළවෙනියා වෙන්න පුළුවන්. කොච්චර හිතුවා? කොච්චර වැඩ කළා? කොච්චර මහන්සි වුණා? බැහැ නේද? ඒ ධර්මතාවය ඉතින් එක්කෙනයි බලවෙන්නේ. ඈ? ඉතින් ඔක බුදු කෙනෙක් දැකලා තමයි ඔක කියන්නේ. ඈ? මේ සංසාරේ යන සත්වයා ඈ වැඩි හරියක් ගත කරන්නේ කොහෙද? සුගති වලද සතර අපායද? සතර අපායයි. බොහොම සුළු පිරිසක් තමයි මේ. ඒ කියන්නේ ඒ එක සත්වයක් ගත්තොත් බොහොම සුළු කාලයක් තමයි මේ සුගති වල ඉන්නේ. හ්ම්. ඒක අපි හැමෝටම පොදුයි. ඔකෙන් බේරෙන්න අපි උත්සාහ කළාට හරියන්නේ නැහැ. මැරෙන මොහොතේ මන්නම් කොහොම හරි කුසලයක් මෙනෙහි කරගන්නවා කියලා. ඒක නේද දැන් ඔය බලන්නේ. මට නම් මෙනෙහි වෙයි කුසලය. ඔන්න ඒක වෙනවද නැද්ද කියන එක නේ ඔය හොයන්නේ. ඈ? දැන් ඔය තමයි මම පටන් ගත්ත දවසේ ඉඳන් මතක් කරනවා. හරි. සතර අපාගත නොවී ඉන්නනම් බුදුරජාණන් වහන්සේ සහතිකේ දීලා තියෙන්නේ සෝවාන් මාර්ගයටවත් වැටෙන්නවා. ඒක තමයි කරගන්න එකම පිහිට. බුදුදහමෙන් ගන්න තියෙන පිහිට ඒක. හරි. මොකද සුගතියට යන්න බුද්ධාගමේ වෙන්න ඕනේ. වෙන ආගමකයටත් පුළුවන් දිව්‍ය ලෝකේ යන්න. නේද? දැන් අපිත් මේ මහන්සියලා මහන්සියලා ඕකනම් උත්සාහ කරන්න. නේද? ඒක මේක කියා දෙන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. පින් කරන්න පව් කරන්න එපා. ඈ පිනක් සිහිපත් වුණොත් හරි. හැබැයි බුදු කෙනෙක් ඕක දැකලා කියනවා එහෙම පිනක් සිහිපත් වෙන්නේ මරණාසන්න මොහොතේදී මෙන්න මේ නියපොත්තට ගත්ත වෙලිකැට ප්‍රමාණය වගේ මහා පොළවේ වෙලිකැට එක්ක බලද්දී. ඒ කියන්නේ බොහොම සුළු පිරිසක්. හරි. ඒ උතන එකෙනෙ හිමයි දැන් දකින එක එක විදි දැන් මේ මට නම් එච්චරම වැදගත් කමක් නැහැ මේ ආයේ දිව්‍ය ලෝකේ යනවද බ්‍රහ්ම ලෝකේ යනවද මනුස්ස ලෝකෙට එනවද සතර අපායට යනවද ඔක කොහොම හරි වෙනවා ඉතින් අපි කැමති වුණත් නැති වුණත් ඔක කොහට හරි යනවා 31 තලෙන් එකකට නේද ඉතින් උතන මේ අඩු වැඩිය දැකලා වැඩක් නැහැ මෙතන මෙතෙන්ට වඩා හොඳයි. ඊට වඩා අපි පොඩ්ඩක් ඊට වඩා ගැඹුරට දකින්න ඕන මේ කොතෙන්ට ගියත් ඔය తాවකාලික සැපක් ගැනනේ අපි හොයන්නේ. අපි හිතාගෙන ඉන්නේ. ඒකත් බුදුරජාණන් වහන්සේ වෙන්නේ ඕකත් දුකයි සසර දුකයි කියන එක. සසරේ කොහේ ඉපදුණත් දුකයි. ඉතින් අපි මේ දැන් ඔය හිතට මෙනෙහි වෙන එක කොහොම හරි උසලයක් මෙනෙහි කරගන්න කියන අදහසට වඩා ටිකක් ගැඹුරක් තියෙනවා මේ මරණානුස්සතිය මෙනෙහි කිරීමේ. මොකද්ද ඒක? අපි මේ අමාරුවෙන් ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයක ඉන්නේ. මීට කලින් ජීවිතවල ඉඳලා කොහොම හරි අර නියපිටට ආපු එලිකට ගානට අපි අහුවෙලා නේද? ඒ ලොකු උත්සාහයක් කරා මීට වඩා ලොකු උත්සාහයක් කරන් වෙන්න පුළුවන් මේ මනුස්ස ජීවිතේ ලබා ගන්න. හරි? ඒ කාලෙත් හිතන්නේ නැති අපි කොහොම හරි ඉතින් සුගතියක යනවා කියලා භාවනා කරන්නේ තිපින් කරන්නේ තියරව මේව කරන්නේ නේද? ඉතින් මේ සැරෙත් ඕක කරනවා. ඊළඟ සැරෙත් බොහොම අමාරුවෙන් අර වැලි කැට ටිකට ආවි තිබුණා, තායි මිනිස්සෙක් වෙයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒත් ඔය ටිකම දුක් විඳලා විඳලා ඉතින් පින් ග්‍රැස් කරන්න හදනවා. ඒ මොකටද? ආයි මිනිස්සෙක්. ඔය ඉන් දිගටම වෙන්න පුළුවන්. නේද? ඉතින් මේ මේ අර හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. මේ විදිහට නෙමෙයි මේකේ ගැළවුම තියෙන්නේ. නේද? බුදු කෙනෙක් පෙන්වුවේ මේ නැවත උපදින එකම නවත්තන මාර්ගයකට වැටෙන්න, නැත්නම් මේ සසරෙන් ගැලවෙන ලෝකෙන් මිදෙන මාර්ගයකට වැටෙන්න. නැහැ. ඒ ධර්මයේ අහන්න ලැබුණ අවස්ථාවක අපි මිනිස්ය වෙලා ඉන්නේ. දැන් ඊළඟ සැරේ මිනිස්ය වුණාට ওই ධර්මයේ අහන්න නොලැබෙන්න පුළුවන්. නේද? යා? ඔව්, එහෙම වුණත් එහෙම මිනිස්ය වුණත් වැඩන්නේ. නේද? එතකොට අපි බලන්න ඕන ආයේ මේ සුගතියක යන්න ප්‍රාර්ථනා කරනවට වඩා ප්‍රාර්ථනා කරන එකේ වැරද්දක් නැහැ. හැබැයි එතනින් එහාට යන දැක්මක් එන්න ඕන. මේ දුකෙන් ගැලවෙන මාර්ගයට කොහොම හරි වැටෙන්න ඕන. මොකද මේ මාර්ගයට වැටුණොත් අනිවාර්යෙන් ගැලවීම තියෙනවා. කොහෙ ඉපදුනත් ඊට පස්සේ බයක් නැහැ. මොකද මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. කොහෙන් හරි ධර්මය ඇහෙනවා, ලැබෙනවා. අන්නේ ඒ මට්ටමයි හදා ගන්න ඕනේ. එතකොට අපි අර මේ හිතන්න මේ පුරුදු වෙලා තියෙන පැත්තක් පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. එතකොට දැන් මරණානුස්සතිය දකින්න ඕන එක පැත්තක් දැන් අපිට එක එක පැති පේනවා. දැන් මම හිතනවා දැන් එන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ අමාරුවෙන් ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ තියෙන්නේ මේක ඉවර වේගන යනවා. නේද? අපිට තියෙන කාලේ බොහොම අඩුයි. ඉතුරු වෙලා තියෙන කාලේ. ඔව්, බොහොම අඩු කාලයක්. එතකොට අපි මේ කාලේ නාස්ති කරන්න හොඳ නැහැ තවත්. මොකද මේ අවස්ථාව අපිට ආයේ ලැබෙයිද කියන්න බෑ. නේද? ලැබෙයි කියලා තමයි හිතන් ඉන්නේ. ඒ වුණාට ඒකේ ලොකු විශ්වාසයක් නැහැ නේද මේ මේ රූපමා එක්ක එහෙම බලනකොට. ඒ හින්දා අපි බලමු දැන් මේ මේ දැන් අපේ මරණානුස්සතිය එක විදිහකට වැඩුවා. මේක තවත් විදිහකට වඩන්න පුළුවන්. මේ එක එක උපමා එක්ක ඔයගලන්ට සමහර විට අහලා ඇති ජීවිතය අනියතයි මරණය නියතයි. නේද? ඔක්කොම පන්නා වූ සියලුම සත්වයෝ මරණයට පත්වන්නා. ඔව්, පින්වතුනුත් මරණයට පත් වෙනවා, පව් කරන අයත් මරණයට පත් වෙනවා. නේද? ඔව්. ඉතින් අපිට ඔය ඒ වගේ එක එක උපමා දාන්න පුළුවන්. දැන් උදේ පායන ඉර හවසට බැස යන්නා වගේ මේ ජීවිතය මරණයට පත් වෙනවා. නැත්තම් උදේ පිපෙන මල් හවසට පරවෙනවා වගේ මේ ජීවිතය මරණයටපත් වෙනවා. වගේ එක එක උපමා ගන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? මේ පහන් දැල්ලක් නිවි යන්නා වගේ මේ ජීවිතය මරණයටපත් වෙනවා. අතීතයේ හිටිය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පව මරණයටපත් වුණා. රජවරු, සිටුවරු, බලවත් අය අත කාලේ නම් ඉතින් ජනාධිපතිවරු, අගමැතිවරු නේද? සේරම කට්ටිය මරණයටපත් වුණා. ඈ බලවත් අය, සල්ලිකාරයෝ, වහම්බ කරපු අය, ලොකු ලොකු රස්සා කරපු අය නේද? දොස්තරලා, ලෝයර්ස්ලා, ඉංජිනියර්ස්ලා සේරම ටික මීට අවුරුදු 100කට කලින් හිටිය අය අද නැහැ. ඈ අපටත් වෙන්නේ මේ ටිකම තමයි මොනවාගෙන ඈ ඔය වගේ ඔය එහෙම නැත්තම් ඔය එක එක බලවත් අය ක්‍රීඩා පැත්තේ දියුණු අය. ඔය හිටපු සේරම
ඒ බුදු පදේව
ආරාධනා. ඔව්. ඒකත් කිව්වා. පොඩ්ඩක් නිඳ ගියාද නැහැ. ඒ සේරම මරණයටපත් වුණා. ඒ වගේ අපිත් මරණයටපත් වෙනවා. අන්න හරි. දියේ ඇඳ ඉරක්. ආයේ මොකද වෙන්නේ? මොහතකින් ආපහු මැකී යන වාසේ. මාගේ ජීවිතය තනාගරැඳි පිණි බිඳුව හිරු රැසින් වියලී යන්නාසේ මේ ජීවිතය මරණය කරා යනවා. ඈ තව නද පමතයි. දැන් අපි ඒ ටිකක් පොඩ්ඩක් මෙනෙහි කරමු භාවනාවක් විදියට. ඈ ගොඩක් මතක නැහැ, මතක් වෙන ටිකක් කියමු. පහන් දැල්ල නිවි යන්නාසේ කිව්වා. ඔව්. ඈ දිය බුබුලක් වතුරට එකතු වෙන්නාසේ. තනාගති නිවිඳු කිව්වා. ඔව්. ඈ එකම න්‍යායයයි කියන්නේ. දියේ දිරයි දනාග විනිවිදුවයි නේද? වෙනස් ඒවා තියෙනවද? ඈ? ආ මමකත් කිව්වා. අර හීනෙන් වගේ මතක් වෙනවා පොඩ්ඩකට කලින් ගියපු එක. ඒකත් හොඳයි. හොඳයි. ඒ පැත්ත තමයි කතා කරන්න ඕන. මම මේක කතා කරන්න කලින් පොඩ්ඩක් භාවනා කරලා අපි ඔකට එමු. කවුද මැරෙන්නේ කියලාත් හොයන්න ඕන. මම නැත්තම් කවුද මැරෙන්නේ? ඔරු පැනහද? මේ දැන් ඒ මරණය ගැන මෙනෙහි කරන්න එහෙමනම් අපි ආයේ භාවනා ඉරියව්වකින් වාඩි වෙලා ඈ පොඩ්ඩක් මෙනෙහි කරමුද? හොඳයි. එහෙමනම් ස්පියා ගන්න අපි මෙනෙහි කරන්න බලමු. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. උදෑසන නැගුණු හිරු සවසට බැස යන්නාසේ. මාගේ ජීවිතය මරණය කරා යන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. උදෑසන පිපුණු මල සවසට පරවෙන්නාසේ. මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. දියෙහි ඇඳි ඉර විගසින් මැකී යන්නාසේ. මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. අහසේ රැඳි වලාකුළු සුලං පහරින් විසිරියන්නාසේ මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. මැටියෙන් කළ බඳුන් බිඳී යන්නාසේ මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. තනාග රැඳි පිණි බිඳු හිරු රැසින් වියලී යන්නාසේ මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. නටුවෙන් ගිලිහුණු කොළය පහළට වැටෙන්නාසේ මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. ගසෙහි දී ගිය ගෙඩිය බිමට වැටෙන්නාසේ මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. අහසෙහි ඇඳි විදුලිය විගසින් මැකී යන්නාසේ මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. දැල්වෙන පහන්සිල සුලං පහරින් නිවී යන්නාසේ මාගේ ජීවිතය මරණයට ළඟාවන්නේය. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. ඉහළට ගත් හුස්ම පහළ හෙලන්නට මත්තෙන් මාගේ ජීවිතය මරණයට ළඟාවිය හැක. ජීවිතය අනියතය, මරණය නියතය. ජීවිතය අනියතය, මරණය නියතය. පහළ දැමූ හුස්ම ඉහළ ගැනීමට මත්තෙන් මාගේ ජීවිතය මරණය කරා යා හැක්කේය. ජීවිතය අනියතය, මරණය නියතය. 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 හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න සමාධියෙන් එළියට එන්න කියලා කීපසරයක් හිතන්න. සමාධිය වැසයත්වා, සමාධිය වැසයත්වා, සමාධිය වැසයත්වා කියලා හිතලා ඇස්සරින්න පුළුවන්. සාදු සාදු සාදු. ඔය මේ තවත් විදිහක් ඉතින් මරණය මෙනෙහි කරන්න පුළුවන්. ඔය වගේ තියෙන දකින්න තියෙන උපමා එකින් එක අරගෙන ඒ විදිහටත් මෙනෙහි කරන්න පුළුවන්. ඒ මරණය ගැන තමන්ට මතක් කරලා දෙන්න. එතකොට දැන් මේ මරණය ගැන මෙනෙහි කිරීම ඇත්තටම වීරිය වඩන භාවනාවක්. ඒ වගේම තීන මිද්දේ යටපත් කරන භාවනාවක්. මොකද අපිට සිහිපත් කරලා දෙනවා තව කොච්චර සුළු මොහොතද ඉතුරු වෙලා තියෙන්නේ නේද? එතකොට අපි තව ටික දවසයි ජීවත් වෙන්නේ කියලා දැනගත්තොත් එහෙම අපි වැදගත්ම වැඩ ටික තමයි කරන්නේ. ඒ ටික තෝරගෙන කරන්න බලන්න. හරි. දැන් ගත් වෙලාවට අට මුණ ගැහිලා තියෙනවා. දැනටත් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා එක්කෙනෙක්. පිළිකාවක් හැදිලා මැරෙනවමයි කියලා නියම කරපු කෙනෙක්. වැඩිම වුණත් මාස 3යි ජීවත් වෙන්නේ කියලා ඩොක්ටර්ස්ලා කියලා. ඒ සුදු ජාතිකයෙක් ඉන්නා යන් ගෞල කියලා, එයාගේ දීපු පොත් එහෙමත් තියෙනවා. ඉතින් මේ ඒ කාලේක මේ එයා ආව කතාවක් කරන්න මේ ගත් පිරිසක් එකතු වුණ තැනක කකුලක් කපලා ක්ලචර්ස් වලින් ස්ටේජ් එකේ ඇවිල්ලා හරි උස එක්කනේ අත් දෙක තියාගත්ත අර මයික් එක ළඟ තියෙන පොඩියම් එක කියලා කියන්නේ තියාගෙන තනි කකුලෙන් ඉඳන් එයාගේ ජීවිත කතාව තමයි කිව්වේ. අර මේ ස්ලයිඩ් දදා පෙන්නවා එයාගේ අර කැන්සර් එක තියෙන කාලේ ගත්තු ෆොටෝස්. හොඳටම මේවා වෙලා ඉතින් මේ දොස්තරලා කියලා දැන් ඔයාට බෙහෙත් කරලා වැඩක් නැහැ. ඔයා කැමති දෙයක් කරන්න කියලා. එහෙම ඉන්න ගමන් මෙයාට හම්බ වෙලා තියෙනවා හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ මේ අපේ තෙරවාද නෙමෙයි ටිබෙට් ජාතික හාමුදුරු නමක් හම්බ වෙලා ඉතින් මෙයාට කියලා පොඩ්ඩක් මේ විදියට භාවනා කරන්න කියලා. වැඩියම මෛත්‍රී භාවනා තමයි දීලා තියෙන්නේ. ඉතින් මෙයා දැන් කොහොමත් මැරෙන එකනේ කියලා ඔහේ ඕක කරලා අනිත් වැඩ ටික ඔක්කොම නවත්තලා දැන් මැරෙන හින්දා අනිත් ඒවා කරලා වැඩක් නැහැ නේද? මේක නිකන් ඔහි කර කර ඉන්නකොට මෙයා මාස 3ෙන් මැරුන්නේ නැහැලු. ඊට පස්සේ බලනකොට අර දැන් ඒ තිබුණ පිළිකාව පැතිරෙන එක නැවතිලා ඉතින් මෙයා තව ටිකක් ඕක කරගෙන යනකොට දැන් ඊළඟට මේක සනීප වෙන්න ආරගෙන භාවනා. ඉතින් අතන වැඩේ පිළිකාව සනීප වුණ එක නෙමෙයි වැදගත්කම. එයා දැන් හොඳටම ධර්මයේ දැකලා. ඔව්. ඒ ධර්මයේ දකින්න හේතු උනේ ඔව්. පිළිකාව කොහොම වෙතත් ડોක්ටර්ස්ලා කිව්වා අනිවාර්යෙන් මැරෙනවා කියලා. දැන් අපට ඔහොම කියන්න ගෙනෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? කාලයක් දීලා කියන්න ඕන. ඔයා තව මාස 3යි ජීවත් වෙන්නේ. ඈ? එහෙම කිව්වා නම් දැන් කරන වැඩ කරයිද? ඉතින් දැන් මේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක තමයි ඇත්ත තත්ත්වය. අපි සමහර විට ජීවත් වෙන්නේ මාස 3ක් වෙන්න පුළුවන්, ඊටත් අඩු කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ওই කාලය තුල අපි මේ මනුස්ස ජීවිතේ මනස උසස්ව ලැබපු ජීවිතේ කරගන්න පුළුවන්කම තියෙද්දි ඒ දේ කරගත්තේ නැත්තම් කරන ලොකුම මෝඩකමක් තමයි මේ ජීවිතේ නාස්ති කිරීම වෙන වෙන වැඩවලට. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ ඕකමයි. නේද? අනිත් දේවල්නේ ලොකු. නේද? ඉතින් ඒක තමයි මේ සමාජයේ ඉතින් හැදිලා තියෙන හැටි. නේද? ඒ රැල්ලට අපි දුවන. අපි ඔය කොච්චර කතා කළා මේ ඉතින් එකපාරටම මේවා දකින්න අපි කැමති නැහැ. ඉතින් ඒක එහෙම තමයි. ඒ හින්දා තමයි මේවා ආයේ ආයේ මෙනෙහි කරන්න කියලා එහෙම මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට අපි කිව්වේ මරණානුස්සතිය පොඩ්ඩක් වැදගත්කම්. ඊළඟට මේ මහත්යාපු ප්‍රශ්නෙට ආවොත් මැරෙන්නේ කවුද? මම කියලා කෙනෙක් නැත්තම් මැරෙන්නේ කවුද? දැන් මම කියලා කෙනෙක් නැත්තම් ඇත්තටම මැරෙන්න කෙනෙක් නැහැ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපිට මම කියලා කෙනෙක් ඉන්නවා, මැරෙන්න කෙනෙක් ඉන්නවා දැනට. මැරෙනකන් නෙමෙයි මම කියලා කෙනා ඉන්නේ. මම කියන කෙනා නැති වෙනකන්. නැත්තම් මැරුණා කියලා මම කියන කෙනා ඉන් වෙන්නේ නැහැ. ආයෙත් උපදින්නේ. නේද? ඒ කොහේ ගියත් ආයෙත් ඉන්නවා මම කියන කෙනා. එතකොට මම කියන කෙනා ඇවිල්ලා තියෙන්නේ වැරදි දෘෂ්ටියක් හින්දා කියලා තමයි දැන් මේ බුදුදහමේ පෙන්වලා දෙන්නේ. බුදු කෙනෙක් පෙන්වලා අපේ තියෙන වැරදි මත. නේද? දැන් වැරදි මත වලට උදාහරණේ තමයි අර පෙන්නේ කණ්ණාඩියෙන් එබිලා සත්තු රැවටෙන්නේ. ඒ වැරදි දෘෂ්ටි නේද? කණ්ණාඩියෙන් තමන්ගේම ඡායාව දැකලා රැවටෙනවා. අන්න තව සතෙක් ඉන්නවා කියලා. හ්ම්. දැන් තව සතෙක් ඉන්නවා කියලා රැවටෙනකොට මොකද්ද උතන තියෙන වැරද්ද? ඒ රැවටීම තුළ දුකක් හට ගන්නවද? මොකද්ද දුක? නෑ, ඇහැට පේනවා ඡායාවක් නේද? එතකොට එතන හිතනවා ඇත්තටම තව කෙනෙක් ඉන්නවා කියලා. ඈ එක්කෝ තරහ යන්න පුළුවන් නැත්නම් ඇලිීම ඇති වෙන්න පුළුවන් නේද? අපි මේ දෙපැත්තම දැක්කනේ. සමහර සත්තු කේන්තියෙන් දඟලන අමරු බඩු ගැටුව එහෙම වල් ගෙවනවලා ඈ බොහොම කැමති ඈ මුලාව තියෙන මං අහන්නේ දැන් දුක කොහෙද තියෙන්නේ උතන? දුකක් තියෙනවා කිව්වා නේද? ඒ රැවටීම තුල දුකක් තියෙනවා. රැවටීම කියන්නේ දැන් දැඩිව විශ්වාස කරන ඔන්න තව සතෙක් ඉන්නවා. දුක තියෙන හින්දා සසරේ යනවා කියන එක ඒක දැනෙන උත්තරයක් නෙමෙයි. දුක අය අවබෝධ කරන්න ඕන හින්දා තමයි අහන්නේ කොතන මොකද්ද දුක? සාමාන්‍යයෙන් දුකක් දැනෙනවද? ඒ බල්ලට දුකක් දැනෙනවද? තව බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනකොට. මුලාව තියෙනවා. අපිට පේනවා මුලාව ඉලා කියලා. දැන් ප්‍රශ්නේ තමයි ඈ දුකක් ඇති වෙන්නේ නැහැ. ඈ බල්ලට එච්චර දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් රැවටුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එන්න ඕක තමයි. අපි දැන් ඕක බලන්න ඕන. දැන් ඔතන දැන් අර පෙන්වෙච්ච චතුරාර්ය සත්‍යයත් ඔතන තියෙනවා කියලා. දැන් දුකක් නැත්තම් අපට දුක අවබෝධ වෙන්න දුකක් නැත්තම් ඉතින් නැති කරන්න දෙයක්වත් නැහැ නේද? ඔව් දුකක් නැත්තම් දුකක් තියෙන අපිට ඒක පේන්නේ නැත්තම් ඒක තමයි දැන් බුදු කෙනෙක් පෙන්නලා දෙනවා අතන දුකක් තියෙනවා කියලා හරි ඒක තමයි අර දැන් ඒක ඇත්ත ඇති හැටි දකින කෙනා දකිනවා අතන දුකකුත් තියෙනවා දුකට හේතුවකුත් තියෙනවා දුක්ඛ නිරෝධිකුත් තියෙනවා මාර්ගයකුත් තියෙනවා කියන එක දැන් දුක කියන එක ඔක ටිකක් ධර්මයට අනුවත් ඉස්සෙල්ලා හිතා ගන්න නැත්නම් ඔක හොයන්න හිතෙන්නේ දුක කියලා බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කළේ? හ? ඉපදීම දුකයි. තව? ජරාවටපත් වීම දුකයි. ලෙඩ වෙන එක දුකයි. මරණය දුකයි. ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. අප්‍රියන් හා එක්වීම දුකයි. කැමති දේ නොලැබීම දුකයි. කැමති සම්පත් නෙවෙයි ඈ. කැමති මොනවා හරි දෙයක් කැමති වෙනවා නම් ඕක ලැබෙන්නේ නැත්තම් දුකයි. නේද? යම් පිච්චන් නලබති තම්පි දුක්ඛ. ඊළඟට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මොනවම දේශනා කරලා තියෙනවා. ගත්තේ කියන්නේ කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි. පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. නේද? එතකොට යම් කිසි තැනක පංච උපාදානස්කන්ධයක් හටගත්තා නම් ඒක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරි. දැන් අපි ගන්න අර රැවටෙන බලය. නේද? දැන් එයා තව බල්ලෙක් ඉන්නවා කියලා කන්නාඩියෙන් පේනවා නේද? එයා දැඩිව විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඔය සිද්ධිය වෙනකොට දැන් එහෙන් දැකලා මනසෙන් හිතුවා නේද? තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපට පේන්නේ නැහැ ඔතන දුකක් හටගත්තා කියන එක. නේද? අපි බලමු ඔතන දැන් මෙන්න මේව හටගත්තද බලන්න. රූපයක් හටගත්තද? බල්ලගේ ලෝකෙට රූපයක් හටගත්තද? නැහැ. බල්ලගේ ලෝකෙට මොන නැහැ. බල්ලා විශ්වාස කරනවනේ තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් බල්ලා විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට රූපයක් හටගෙනද? බල්ලට රූපයක් තියෙනවා. ඒ රූපෙට තමයි තව බල්ලෙක් කියලා කියන්නේ. නේද? ඒ අපිනේ කියන්නේ. මං අහන්නේ බල්ලගේ මානසිකත්වයට. බල්ලා රැවටුණානේ තව බල්ලෙක් ඉන්නවා කියලා. බල්ලා හිතනවනේ තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට රූපයක් තියනවද? හටගෙන. නේද? බල්ලාගේ මානසිකත්වෙට තව බල්ලෙක්ව හටගෙන ඉන්නවා. නේද? ඌ දැඩිව විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට එතන රූපයක් තියනවද? තියෙනවා. දැන් මේ රූපේ හින්දා මේ බල්ලට වේදනාවක් තියනවද? තියෙනවා නේද? කැමැතිද අකමැතිද මැදහත්ද සැපද දුකද අදුක්කම සුඛද ওই තුනෙන් එකක් තියනවා නේද ඒ බල්ලා නිසා හරි සංඥාවක් තියනවද ඔතන පුරනව සංඥාව මොකද්ද හඳුනා ගන්නවා නේද බල්ලෙක් කියලා හඳුනා ගන්නවා ඊට කලින් ඇහෙනු රූප සංඥාව පුතරන් තියෙනවා නේද සංඥා තියෙනවා සංඛාරය තියෙනවද සංඛාර කියන්නේ මොනවද සකස් වෙනවා දැන් චේතනා නේද සංඛාර වෙනවා දැන් මේ එතන චේතනා හැදෙනවද බල්ලාගෙන මේ බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියනකොට ඒ බල්ලා ගැන අදහස් එනවද? එනවනේ නේද? ඒ නිසා තමයි එක්ක කේන්ති අරන් ඉන්නේ නැත්තම් ඇලීමක් ඇති වෙලා තියෙන්නේ නේද? ඈ සංස්කාරිකුත් තියෙනවා සංඛාරත් තියෙනවා. ඈ ඊට කලිනුත් සංස්කාර ටිකක් තියෙනවා. දැන් බල්ලෙක්ව ඉන්නවා කියන එකත් සංස්කාරයක්. ඇත්තට ඇති දෙයක් නෙමෙයි මේ හිතෙන් ආපු චේතනාවක් නේ. තව බල්ලෙක් ඉන්නවා කියන එක නේ. එතනත් තියෙන්නේ සංස්කාරය. නැත්නම් සංකාරය. අවිද්‍යාවෙන් කරපු සංකාරය. හරි? සංකාරය තිබුණා. විඥානයක් තිබුණාද? බල්ලෙක් ඉන්නවා කියලා දැනුවත් වුණා නේ. විඥානෙකුත් තියෙනවා නේ. දැන් ಜಾති පහම හටගෙන නේද? රූපය තියෙනවා බල්ලෙක්ව ඉන්නවා. වේදනාව තියෙනවා මේ බල්ලට කැමතිද අකමැතිද? ඈ සංඥාව තියෙනවා මේ බල්ලෙක් කියලා හරි රූප සංඥාවක් හරි තියෙනවා. සංඛාරය සකස් කරලා තියෙනවා බල්ලෙක්ව සකස් කරලා තියෙනවා. ඈ සංඛාරය එළියේ ඉන්න බල්ලෙක්ව සකස් කරලා තියෙනවා නේද? ඒ චේතනාවලින් තමයි සකස් කරලා තින්නේ. සංඛාර තියෙනවා. ඔය පිළිබඳව දැනුවත් වීම උන විඥානිකුත් තියෙනවා නේද? දැන් පංච උපාදානස්කන්ධය එතන තියනවාද? තියෙන. දුක තියනවාද? දැන් ඉස්සෙල්ලා කිව්වේ දුක නැහැ කියලා. දැන් දැන් ධර්මයේ පැත්තෙන් බලනකොට බලාගෙන යනකොට පංච උපාදානස්කන්ධයක් හටගෙන තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පංච උපාදානස්කන්ධය කියන්නේ දුක. ඒතර පේනවාද මේ දුකක් සකස් වෙලා තියෙන්නේ කියලා? ඒ පැත්තෙන් ධර්මානුකූලව බලමු. මේ සකස් වෙලා තියෙන්නේ දුකක්. හරි? නේද? බල්ලගේ දෘෂ්ටියේදී යන පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. කියන්නේ දුකක් සකස් වෙනවා. ඒ දුකයි කියලා වෙනම හොයන්න ඕන. අපි දැනට ගම්මු දුකක් සකස් වුණා කියලා. නේද? ධර්මයට අනුව හිතනකොට. හරි? දැන් අපට සකස් වෙනවද ඒ ටික? දැන් බල්ලනේ හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. අපි හිතනවද තව බල්ලෙක් ඉන්නවා කියලා? නැහැ. එතකොට අපිට ඒ රූපේ සකස් වුණාද? ඒ නිසා වේදනාවක් සකස් වුණාද? සංඥාවක් සකස් වුණාද? සංකාරයක් සකස් වුණාද? විඥානයක් සකස් වුණාද? නැහැ නේද? දැන් අපිට මේ පංච උපාදානස්කන්ධය හටගත්තේ නැහැ නේද? බල්ලට හටගත්තු. ඇයි? අපි එතන රැවටිලා නැහැ. නේද? දැන් ඇයි? එතකොට ඇයි අපිට මේ දුක සකස්ුන්නේ නැත්තේ? අපේ මුලාව නැහැ. නේද? බල්ලගේ තියෙන මුලාව නැත්තම් අවිද්‍යාව අපේ ඉඳිලා නැහැ. නේද? එතකොට මේ පංච උපාදානස්කන්ධේ බල්ලගේ සකස් වුණේ උගේ තියෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා නේද? ඈ? ඇත්ත ඇති හැටි දන්නේ නැතිකම අවිද්‍යාව. ඒ හින්දා උන මුලාව තමයි තව බල්ලෙක් ඉන්නවා කියන එක. නේද? එතකොට ඒ හින්දා නේද පංච උපාදානස්කන්ධයක් හටගත්තේ උට? එතන අවිද්‍යාව මුලාව යෙදුන්නේ නැත්තම් ඒ කියන්නේ දැන් අපේ තත්ත්වය. අපිට රැවටෙන්නේ නැහැ නේ තව බල්ලෙක් ඉන්නවා කියලා බාහිර රූපයක් අපිට හටගන්නේ නැහැ. නේද? දැන් පේනවාද අපිට ඒක නිරෝධයි කියලා? බල්ලට ඒ දුක තියෙනවා අපිට නිරෝධ අපිට හටගෙන නැහැ ඒක. හරි. එතකොට ඇයි මේ දුකට හේතුව යෙදුන්නේ නැහැ අපි? බල්ලගේ මේ දුක හටගන්න හේතුව යෙදිලා තියෙනවා. ඒ හින්දා ඒ පංච උපාදානස්කන්ධය හටගත්තා. අපිට මේ පංච උපාදානස්කන්ධය හටගන්න හේතුව යෙදිලා නැහැ. නේද? අපි මුලා විලා බල්ලෙක් ඉන්නවා කියන්නේ. එතකොට හේතු යෙදෙන්නේ නැතිකොට හටගන්නේ නැහැ. සමුදය නැත්තම් නිරෝධ. හේතු නිසා ඵලය තියෙනවා. හේතු නැත්තම් ඵලය නැහැ. දැන් අපිට මේ හේතු ටික යෙදිලා නැති හින්දා මේ ඵලය නැහැ. පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ නැහැ. එතකොට ඒ දැන් පේනවාද දුකයි දුක්ඛ නිරෝධයයි. දුක්ඛ සමුදයක් තියෙනවා. හෑ? ඒ බල්ලගේ දුක හටගන්න සමුදේ හේතුවේ යෙදෙන හින්දා ඒ ටික හටගෙන. අපට එතන දුක හටගන්න හේතුව යෙදිලා නැති හින්දා අපට හටගන්නේ එහෙම පංච උපාදානස්කන්ධය. අපි හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. නේද? දැන් ඔන්න බල්ලට නුවණක් ආවොත් මෙන්න මං රැවටිලා තියෙනවා පංච උපාදානස්කන්ධයක් හදලා තියෙන එක හදලා තින්නේ. මේ හේතු යෙදිලා හින්දා මේ හේතු යෙදුන් නැත්තම් ඕක හටගන්නේ අපේ මට්ටම. හැබැයි තාම අවබෝධ නැහැ. දකින්නකොටම රැවටෙනවා. දැන් ඌට තියනවා නේද? මේක අවබෝධ කරගත්තොත් නම් මේක හටගන්නේ. අවබෝධ කරගන්න මොකද්ද මාර්ගයක් තියෙන්න ඕන නේද? අන්න මාර්ගය. නිරෝධ කරන මාර්ගය. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඕක එන්නේ මේ දුකක් හටගත්තා කියලා දැනගන්න ඕන. ඒ දුකට හේතුවක් තියෙනවා කියලා දැනගන්න ඕන. ඒ දුකේ නිරෝධයක් තියෙනවා කියලා දැනගන්න ඕන. මේ හේතු ඉදුන් නැත්තම් නිරෝධයයි කියලා දැනගන්න ඕන. ඕක දන්න කෙනාට තමයි දුක නිරෝධ කරන මාර්ගය වැඩෙන්නේ. ඔන්න ඔය දැක්ම එන කෙනාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. දුක මොකද්ද? දුක හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා දකින කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. මේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න තියෙන සම්මා දිට්ඨිය. ඕක හැබැයි බල්ලට නම් ඇති වෙන්නේ නැහැ. මොකද තිරිසන් ආත්මය. තිරිසන් සතෙක්ින්ද. මනස උසස් නැහැ. හැබැයි ඕක දිහා බලලා අපට පුළුවන්කම තියෙනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න. මේ චතුරාර්ය සත්‍ය දකින්න. හරි. කොහොමද දකින්නේ? බල්ලා මේ ඇහැට මුලා වුණ හින්දා නේද පංච උපාදානස්කන්ධය සකස් කළේ. මේ පංච උපාදානස්කන්ධය තමයි උගේ ලෝකේ. එළියේ ඉන්න බල්ලා කියන්නේ උගේ ලෝකෙනේ. නැත්තම් රූපයනේ. හරි. එතකොට ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙන්න මේ තුලින් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් කියනවා. ඔක හරිද? එහෙම නැත්නම් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? මෙන්න මෙතනිනුත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙතනෙනුත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි. දැන් අන්න බුදුදහම දකින්න නම් තේරුම් ගන්න වෙනවා අතන දුක සකස් වුණා. නිකන් ඇහුවොත් එතන දුක සකස් වුණාද කියලා කියන්න බෑ නේද? ඒක නුවණින් බලන්න. එතකොට ඒක හින්දා තමයි මේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ ප්‍රඥාවන්තයන්ට. බුදුදහම තියෙන්නේ ප්‍රඥාවෙන් දකින කෙනාට. හරි. නුවණින් බලන්න ඕන මේක මෙනෙහි කරලා. එතකොට මේ දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? කියන අවබෝධය ඇතිවීම තුලින් තමයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. හැදේ. ඉතින් ওই සම්මා දිට්ඨිය ඇති වුණ කෙනා තමයි ආර්ය මාර්ගයේ වඩන කෙනා. එහෙම නැත්නම් සෝවාන් වෙන්න පුළුවන් කෙනා. නේද? සම්මා දිට්ඨිය නැතුව ඊතුරු මාර්ගාංග වැඩෙන්නේ නැහැ. ඒකට තේරුම් ගන්න අන්න ওই වගේ දැක්මක් එන්න තියෙනවා. ඕවා තියෙනවා දැන්. සම්මා දිට්ඨි සූත්‍රය කියලා වෙනමම සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් සම්මා දිට්ඨිය කියදෙනවා කියලා. එතකොට ඒකේ උදාහරණයක් ගත්තොත් තමයි දැන් අවිද්‍යාව මොකද්ද? අවිද්‍යා සමුදය මොකද්ද? අවිද්‍යා නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙන්න මේ කියලා සම්මා දිට්ඨිය තියෙනවා. සංඛාරය මොකද්ද? සංඛාර සමුදය මොකද්ද? සංඛාර නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේකෙනුත් සම්මා දිට්ඨිය තියෙනවා. ඔහොම අර පටිච්චසමුප්පාදේ හැම එකම හතර ආකාරයට දාලා පෙන්නනවා. ඕක තමයි සම්මාදිට්ඨිය කියන එක. හරි. එතකොට අර මම කියන එකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ ওই සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනාට. මොකද ඔතනින් නැති වෙන්නේ සක්කාය දිට්ඨිය. දැන් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියනකොට මෙතන ඉන්න බල්ලත් ඉන්නවා නේද? ඒ ඉන්නේ කවුද? සක්කාය දිට්ඨිය. මම කියන බල්ලා. යා හිතේ මම තමයි අර තව බල්ලෙක්ව දකින්නේ. එතකොට කේන්ති ගන්න කෙනෙක් ඉන්නවා බෑ. එයා වැහදුවේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය. එතකොට අර වැරදි දැක්ම තුල සක්කාය දිට්ඨිය පහළ වෙනවා. මෙතන ඇත්ත ඇති හැටි දකින්නේ නැති කම තුල සක්කාය දිට්ඨිය පහළ වෙනවා. හරි? ඒක පහළ වෙන්නේ අර පංච උපාදානස්කන්ධය හටගන්න හින්දා. ඒතර මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධය ගැන තියෙන වැරදි දෘෂ්ටිය මම මගේ කියලා ගන්න ගතිය තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. ගැඹුරු වැඩිද තේරෙන්නේ නැහැ. දැන් ඔන්න බල්ලා රැවටෙනවනේ තව බල්ලෙක් ඉන්නවා කියලා. රැවටෙන්නේ ඇයි? ඇහෙන් දැකලා මේ මෙහෙම පේන්නේ බල්ලෙක් වගේ පේන්නේ තව බල්ලෙක් ඉන්න හින්දාමයි කියලා හිතනවා. නේද? හරි. දැන් අතන බල්ලෙක් ඉන්නවා කියලා ඇඟිල්ල දික් කරන්නේ නැත්නම් අර ඌරන්නේ මෙතන මම මගේ කියන මම කියන දෘෂ්ටිය දැඩිව තියෙන හින්දා නේද? ඈ ඒ මාව සතුටු කරන්න තමයි අර තරහ ගන්නේ හරි ඇලිීම හරි එන්නේ. ඒතර මේ මම කියන එක ආව කියන්නේ දැන් පුද්ගල හැඟීම ආවා. සක්කාය දිට්ඨිය හ්ම්. එතකොට සක්කාය දිට්ඨිය ආවේ අර තව බල්ලෙක් ඉන්නා කියන මුලාව තුල නේද? දැන් අපිට පේනවා අපිට එහෙම කෙනෙක්ව උපදින්නේ නැහැ. තව බල්ලෙක් නැති හින්දා ඒ බල්ලා නිරෝධයි අපිට. හ්ම්. එතකොට එතන සක්කාය දිට්ඨියක් යෙදෙන්නේ නැහැ. මොකද අපි මුලා වෙලා නැහැ. එතන පංච උපාදාන ස්කන්ධය සකස් වෙන්නේ නැහැ. දැන් බල්ලට කවදා හරි නුවණක් පහළ වුණා නම් නෑ මේක ඇහෙන් කරන මායාවක් විඥාණයෙන් තමයි මේ විදියට පෙන්නුයි කියලා නුවණක් ආපු දවසට උගේ සක්කාය දිට්ඨිය යෙදෙයිද? නෑ. එදාට ඌ කේන්ති ගන්නෑ ආයේ කණ්ණාඩියෙන් දැක්කට. නේද? ඔබ මේ ඇහෙන් කරන මායාවක් විඥාණයෙන් කරන මායාවක් නේද? කියලා ඔව් ප්‍රවටිම මේ මගේ හිතෙන් තමයි මේක හැදුවේ කියලා දැනගත්තු දවසට අර කේන්ති ගන්න විදිහක් නැහැ. එතකොට අර මම මගේ කියලා රැවටෙන්න යන්නේ නැහැ ඒකට. මගේ හිතෙන් හදපු දෙයක් හිතේ ඇත්ත ඇති හිතේ නොදන්න අවිද්‍යාව නිසා වුණ දෙයක් කියලා තේරුම් ගන්නවනේ නේද? හා ඉතින් ඒ වැටහීම ආවොත් ඒ හින්දා තමයි දැන් ඔන්න ඔය වගේ අපි ඇහැට රැවටෙන. දැන් අරහි කාක්කෙක් ඉන්නවා මේ කෑ ගැහුව නේද? ඈ ඉන්නාද කාක්කේ? කාක්කෙක් ඉන්නව නේද? දැක්කේ නැහැ. නෑ හිතන්න ඕනේ. වෙනදනම් හිතන්නේ කාක්කෙක් ඉන්නවා කියලා දැන්. ඉන්නව කිව්වට දැක්කේ නැහැ. සද්දය ඇහුණා විතරයි නේද? සද්දෙන් අඳුරගත්තා හිත දැඩිව විශ්වාස කරනවා කාක්කෙක් ඉන්නවා කියලා. දැක්කේ නැහැ. ඔය හරි කවුරු හරි ඉඳලා කාක්කෙක් වගේ කෑ ගැහුවා. ඒත් අපි හිතනවා දැක්කනේ වෙන්න ඇති නෙවෙයි කාක්කෙක්ම කියලා තමයි හිතන්නේ. දැන් ඔය කිව්වේ සද්දය ඇහුණා විතරයි. ඔව්. එහෙනම් ඔය සද්දේ රෙකෝඩ් කරලා දාන්නත් පුළුවන්. මේ ඒත් අපි හිතන අන්න කාක්කෙක් කියලා. දැන් අපේ ලෝකෙට කාක්කෙක් මැවෙනවා. අපි හිතනවා කාක්කෙක්. නේද? කළු පාට සතර මහා ධාතුවෙන් හැදුන ලේ මස් ඇටනහර තියෙන කාක්කෙක්ක මවලා ඉවරයි. කවුද මැව්වේ? අපේ විඥානය. අන්න ඔක තේරුම් ගන්න. ඇහුනේ සද්දේ විතරයි අපේ විඥානේ මැව්වා. පණ තියෙන කාක්කෙක්ක මැව්වා. සතර මහා ධාතු රූපේ මවලා ඔකට පණක් දුන්නා. පේනවද? ඔය මැව්වේ කාක්කෙක් විතරක් නෙමෙයි, ඔය මැව්වේ පංච උපාදානස්කන්ධය. අන්න තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතෙන් මවපු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කරනකොටම පංච උපාදානස්කන්ධය හැදුවා. මොකද සතර මහා ධාතු රූපයයි, ඒකට අදාළ වේදනා සංඥා සංකාර. ඒක දැනගත්තු විඥානයි. මොකද තමයි පංච උපාදානස්කන්ධය. දැන් කාක්කා ඉන්නේ කොහෙද? අරහෙ කියනකොටම කවුද ඔය කියන්නේ? කවුද කාක්කා ඉන්නවා කියලා දැනගත්තේ? විඥානේ නෙවෙයි මම. එයා තමයි සක්කාය දිට්ඨිය. අරහෙ කාක්කෙක් ඉන්නවා කියලා ඇඟිල්ල දික් කරන්නේ මෙතන ඉන්න සක්කාය දිට්ඨිය මම. කාටද ඇහෙන්නේ? මට. කොහෙන්ද මම රින්ගුයි? අවිද්‍යාවයි මුලාවයි. පේනවා? මම කියලා කෙනෙක් නැහැ කිව්වට කාක්කණන් අරහි ඉන්නව නේද? කවුද කාක්කවක් දකින්නේ? කාක්කද කියන්නේ මම කාක්කා මම කාක්කා කියන නෑ. මට ඇහෙන්නේ කාක්කා. එතකොට අපි කන මගේ කරගත්තා නේද? ඊළඟට සක්කාය දිට්ඨියෙන් හැදුවා මම. ওই සක්කාය දිට්ඨියට පුළුවන් ආයේ ඇහැක් උපද්දවන්න. අර කාක්කව දැකේ. නම් දැන් ගිහින් බලන්න කාක්කා ඉන්නවද කියලා. ඒ බලන්නේ කොහොමද ඇහැක් උපද්දවන්න? දැන් ඇහැට පෙනුන්නේ නැහැ. නේද? ඇහැ ඉපදිලා නැහැ කාක්කව දැකේ. හැබැයි ඇහැක් උපද්දවන්න ඕන තණ්හාව දැන් ඇති කරගත්තා. මොකද අපි කාක්කෙක් ඉන්න බව විශ්වාස කළා. දැන් අන්න බලන්න, දැන් සද්ද ඇහෙනකොටනේ හිතන්නේ කාක්කෙක් ඉන්නවා කියලා නේද? දැන් අපි ওই විශ්වාසයට ආපු ගමන් සද්ද ඇහෙනකොට විතරද කාක්කා හිටියේ? දැන් ගිහින් බැලුවොත් තේයි කියන විශ්වාසෙත් තියනවා නේද? ඒ කියන්නේ අනාගතෙත් ඉන්නවා නේද කාක්කා? නේද? අපි ওই කාක්කා කෑ ගහන්න කලිනු හිටියා. ඈ අපිට සද්දේ ඇහෙන කලිනුත් කාක්කා ඉඳලා තියෙනවා. ඈ සද්දේ ඇහෙන කොටත් ඉන්නවා. අනාගත අපි ගිහින් බැලුවොත් ආයි ඇහැක් උපද්දලා බැලුවොත් දකින්නත් කාක්කා ඉන්නවා. අතීතෙත් හිටියා, වර්තමානෙත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. ඔව්. අපේ දෘෂ්ටියට ඉන්නවා. බැලුවොත් ඉන්නවා. නේද? ඔය විශ්වාසය ඇවිල්ලා. ඔන්න ඔය අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියන එකට තමයි පැවැත්ම කියන්නේ. නේද? තියෙන බව. මම අර අතෙන්දි කිව්වේ බව කියන එක ඔබ ටිකක් සමහරකට තේරුම් නැතු වෙයි. තියෙන බව. බව පැවැත්මක් දුන්නා. අවිද්‍යා පත්‍ය සංඛාර අර ඒක දිගටම ගිහිල්ලා දැන් බව කියන එකටත් ගිහිල්ලා. ඈ ඒක තමයි. ඒ අමාරු වෙන්නේ ඉතින් මම බලලා නැති හින්දා ඔක ටිකක් තේරුම් ගන්න ඕන. දැන් මේ කන නිසා අපි විශ්වාසවලට එනවා එළියේ තියෙන දේවල් කියලා. අපි දන්නේ මේ කනේ ඇති වුණ ප්‍රසාද රූපයක් විඥාණයෙන් දැනගත්තා. ඒ හින්දා මනසෙන් හිත ටිකක් හැදුවා. ඒ සකස් කරපු දේ තමයි දැන් විශ්වාස කරන්නේ අපිට කාක් එක්ක පෙන්නන්නේ. මේ කියන එක ටිකක් හරි වැටහෙනවා නම් ඒකත් ලොකු දෙයක්. ධර්ම මාර්ගයට වැටෙන්න ඔය ඔන්න ඕකම ඇති. සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගය තියෙන්නේ ඔතන. එහෙනම් උන්දාවෙන් නිදෙන මාර්ගයේ තියෙන්නේ ඔන්නක තේරුම් ගැනීම තුල. මේ ආයතනය ගැන කන වැඩ කරනකොට අපි මුලා වෙන්නේ කොහොමද? ඇහැ වැඩ කරනකොට මුලා වෙන්නේ කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආයතන පිරිසිඳ දකින්න, ඇස පිරිසිඳ දකින්න, කන පිරිසිඳ දකින්න, පිරිසිඳ කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරන්නේ නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් තමයි මේ ආයතන 6 ගැන හොඳට විමසන්න. හරි. මේ විමසන්න පුරුදු වෙන්න. දැන් ප්‍රශ්න තියෙනවා. ඔක තමයි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මොකද ඔතන තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඔතන තමයි පටිච්ච සමුප්පාදය තියෙන්නේ. ඔතන තමයි පංච උපාදානස්කන්ධය තියෙන්නේ. ඔය ඔතන තමයි චතුරාර්ය සත්‍යය තියෙන්නේ. ඈ ඔක්කොම ධර්ම කරුණු ටික තියෙන්නේ. මේ අපි ඇහැ පාවිච්චි කරනකොට, කන පාවිච්චි කරනකොට, ආයතනයක් වැඩ කරනකොට ඔතන මුලා වීම තුල තමයි ඔය සේරම ටික තියෙන්නේ. එහෙන් රූපයක් දකිනකොට කණෙන් සද්දයක් අහනකොට නැතන් තමයි රවටෙන තැන. ඒක තේරුම් ගන්න තියෙන්නේ. ඔව්. දැනට අවබෝධය නැති වෙන්න පුළුවන්. හැබැයි වැටහෙනවා නම් මෙන්න මෙතනයි මේ ධර්මතාවය තියෙන්නේ කියලා එකක් ලොකු දැක්මක්. ඒකට එන්න උදව් වෙන්න තමයි අපි අර සීල සමාධි වඩන්නේ. ප්‍රඥාව අදාළ සමාධිය තියෙනකොට නීවරණ ටික යටපත් වෙනකොට ඒ ධර්මතා අවබෝධ කරගන්න පහසු වෙනවා. අපි ටිකක් ගැඹුරු දෙයක් කතා කළේ. ගැඹුරුයි කිව්වට දකින්න ඕන ධර්මතාවයේ නැතන තමයි තියෙන්නේ. ඒක ගැන හිතන්න. අයයි හිතන්න. ඔය කාක්කා එහෙම ඉන්නේ උදව් කරලා. කෑ ගහන්නේ නේ. මොකද අපි සද්ද වලින් හරි ලේසි අපි රැවටෙන බව තේරුම් ගන්න. ඒ හිතේනේ මවන්නේ. එන්නේ සත්‍යයක් විතරයි. ඔය ඇහෙන හැම සද්දයකටම අපි රූපයක් මවනව නේද? හිතෙන් දකිනව නේද රූපයක්? ඔය තව ඉන්නවා දැන් සද්ද එනවා ඕන කරලා දැන්. නේද? ඔය හැම සද්දෙටම අපි රූපයක් මවනවා. ඒ මවනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හදනවා කියන එක තේරුම් ගන්න. ඒ රූපය අපි දකින්නේ මේ හිතේ මැවෙන රූපයක් කියලා. අපි හිතේ අපි විශ්වාස කරන්නේ මේ එළියේ තියෙන දේවල් කියලා. කියන්නේ බාහිර ලෝකය කියලා හිතන. ඒ හිතීම හරියට අර අර පෙන්නපු සබම් බෝලේ එන ඡායාව වගේ. ඒවා අපි හිතනවා එළියේ තියෙන රූප කියලා. ඇහැ ඇතුලේ හරි කන ඇතුලේ හරි එන සතහන් ගොඩක් විතරයි. ඒ ටික විඥාණයෙන් දැනගෙන හදන හිත් ගොඩක්. හැබැයි අපේ මුලාව හින්දා අපි හිතනවා මේවා එළියේ තියෙන දේවල්මයි කියලා. එළියේ තියෙන දේවල්මයි කියලා රැවටෙන. ඔන්න ඕක ටිකෙන් ටික මෙනෙහි කරන්න. මොකද ඕක මෙනෙහි කළොත් නම් පාඩුවක් වෙන්නේ නැහැ. හරි. සසරෙන් ගැලවෙන, සසර දුකෙන් ගැලවෙන මාර්ගයට වැටෙන්න අවශ්‍ය ධර්මය උතන තියෙනවා. හරි. එතකොට මරණයට බය වෙන්න ඕනක් නැහැ. සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගයේ ඉන්නවා කියලා තමන්ට විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධයේ වැරදියට මුලාව නිසා හදන හින්දා කියන එක. එතකොට බලන්න ඔන්න අපි හදන හැම හිතකම වගේ මේ එළියේ තියෙන දෙයක් ගැනනේ හදන්නේ නේද? නැහැ, ওই ශබ්ද හැම එකකින්ම හදන්නේ එළියේ තියෙන රූපයක් ගැන නේද? හිතක් හැදෙන්නේ. ওই හිත පංච උපාදාන ස්කන්ධ හිත. හැබැයි අපිට පේන්නේ දැන් කාක්කෙක් ඉන්නවා කියලා දැනගත්තට දුක සකස් වුණා කියලා පේනවා. කොහෙක් ඉන්නවා කියලා දැනගත්තට දුක සකස් වුණා කියලා පේනවා. නැහැ. පංච උපාදානස්කන්ධය සකස් වෙනවා කියලා නුවණින් බැලුවොත් පේනවා. ඉතින් බුදු කෙනෙක් තමයි දේශනා කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එතකොට මේ දුක දකින්න ලේසි නෑ. අපි හිතන දුකට වඩා ටිකක් ගැඹුරුයි බුදුහාමුදුරුවෝ පෙන්නන දුක. ඒකයි දුක්ඛේ ඥානං කියන එක බුදුහාමුදුරන්ට තිබුණේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ සසරේ යන සත්වයාට තියෙන දුක්ඛේ අඥාන. දුක්ඛේ ඥානං කියන එක පහල කරගන්න. දුක දැක්කොත් තමයි දුකට හේතුව දකින්න පුළුවන්. හේතුව දැක්කොත් තමයි නිරෝධය දකින්න පුළුවන්. දුකයි දුකට හේතුවයි නිරෝධයයි පේන කෙනාට තමයි ඒ සඳහා මාර්ගයක් ඇති වෙන්නේ. ඒ හින්දා තමයි මේ සම්මා දිට්ඨියෙන් තමයි මේ මාර්ගය පටන් ගන්න කියන ලෝකෝත්තර ලෝකේ ඉක්මවා දැක්මේ මාර්ගය. එතනයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක තියෙන්නේ. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? ඔව්. හොඳයි, මේ අන්තිම ටිකේ තමයි හොඳම ටික දකින්න ඕන ධර්මයේ. අපි සාකච්ඡා වුණේ ඉතින් ඕක බය වෙන්නේ නැපා දැන්. හා? හොයාගන්න ඉතින් දැන් ධර්මයට අනුව මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන ටිකෙන් ටික. දැන් අපි එළියේ දෙයක් තියනවා කියලා හිතනකොට මතක් කරගන්න අර රැවටුණ බල්ලා මුලා වුණ සතා. ඒ සතා ආයතනේ පාවිච්චි කරපු විදිහටම නේද අපිත් පාවිච්චි කරන්නේ. නේද? දැන් ඒක දැන් මෙන්න මේ විදිහට හිතන්න. දැන් අපි භාවනා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඇහත් අනිත්‍යයි, ඇහැට පේන දේවලුත් අනිත්‍යයි නේද? දැන් ඔන්න හිතන්න අර බල්ලා මිදෙන්න හදනවා අර දැන් බල්ලෙක් ඉන්නවා කියලා හිතන දෘෂ්ටි. මොකද එතනනේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ නේද? එතනනේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. ඒක පැහැදිලි නේද? කන්නාඩියෙන් දැකලා තව සතෙක් ඉන්නවා කියලා හිතනකොට සක්කාය දිට්ඨිය ඇති වුණා නේද? ඒ විශ්වාසය තියනකන් සක්කාය දිට්ඨිය තියනවා නේද? ඔව්. දැන් ඔන්න සක්කාය දිට්ඨිය නැති කරන්න කියලා අපි බල්ලට භාවනාවක් කියා දෙනවා. මොකද්ද කියා දෙන්නේ? අනිත්‍ය බලන්න. කාගේද අනිත්‍ය බලන්නේ? රැ ඉන්නවා කියන විශ්වාස කරන රූපේ. ඔය බල්ලා ඔහොම හිටියට අනිත්‍යයි. නේද? කියලා බලන්න කියන රූපේ අනිත්‍යයි 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 කියලා බලන්න කියන දැන් ඒ රූපෙට තියෙන තණ්හාව නම් දුරුවේ තරහ යන ගතිය නම් අඩුවේ ඔව් වෙනස් වෙලා යන බල්ලෙක් නේ කියලා බලයි නේද ඈ හැබැයි උගේ අර තියෙන වැරදි විශ්වාසය දුරුවේ ආයේ කණ්ණාඩිය බැලුවොත් රැවටෙන එක නැති වෙයිද තව බල්ලෙක් ඉන්නවා නෑ නේද දැන් තේරුම් ගන්න අනිත්‍ය බලලා සත්‍ය අවබෝධ වෙයිද එතන මොකද බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට ඇවිල්ලා දැඩිව පිළිගෙන රූපේ බාරගෙන ඉවර නේද දැන් හිතේ හදපු එකක් කියලා දැක්කේ නෑ එළියේ තියනවා කියලා පිළි අරන් ඉවර හරි ලෝකෙට අහු වෙලා ඉවරයි දැන් එහෙම ඉඳන් ඒ තියනවා කියලා හිතන රූපේ අනිත්‍ය බැලුවට දැන් සත්‍ය අවබෝධ වෙයිද මෙතන මේ මුලාවක ඉන්නේ කියන එක අවබෝධ වෙයිද නෑ නේද අන්න ඒ වගේ වැඩක් තමයි ඔය දැන් අපි රූපේ තියනවා කියලා විශ්වාස කරලා ඒකේ අනිත්‍ය බලන එක හරි එහිඳ තමයි අර සම්මා දිට්ඨිය නැතුව මාර්ගය වැඩෙන්නේ නැහැ කිව්වේ භාවනා කරන්න පුළුවන් කොච්චර අනිත්‍ය බැලුවත් මෙතන තේරුම් ගන්න දෙයක් තියෙනවා දුක කියන්නේ මොකක්ද දුක්ඛ සමුදය මොකද්ද නිරෝධය මොකද්ද මාර්ගය මොකද්ද ඔන්න ඔක තේරුම් ගත්ත කෙනාටයි මාර්ගය තියෙන්නේ නෑ තේරුම් ගත්තා කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය නෙමෙයි හරි නෑ අපි සද්දය ඇහෙනකොටම රැවටෙන්නේ නෑ කියන එක නෙමෙයි ඔය දැන් ධර්මතාවය තේරුම් ගත්තා කියන්නේ ධර්මතාවය තේරුම් ගත්තට තව කරන්න දේවල් තියෙනවා මොකද අපේ පුරුද්ද බලවත් ඔය කොච්චර කිව්වත් අන්න අර පැත්තේ තාක්කික්ක ඒ නෑ ඔකේ අපි මෙහෙම පැහැදිලි කළාට අපේ පුරුද්ද තාම බලවත් නේද හැබැයි අපි දැන් දන්නවා මේ මුලාව වෙන්නේ මේ විදිහට මේ කණෙන් ඇහෙන සද්දි අපි වැරදියට මේකෙන් හිතෙන් හදපු දේ එළියේ තියනවා කියන දෘෂ්ටියක ඉන්නවා එහෙනම් ඕක අවබෝධ කරගන්න ඒ ගැන මෙනෙහි කරන්න එතකොට මාර්ගයක් එළිවෙයි එතකොටත් අනිත්‍යයක් සමහර විට බලන්න වෙන්න පුළුවන් එතකොට අනිත්‍ය බලන්නේ ආ මේ සද්ද ඇහෙනකොටයි ඒ කපුට හටගත්තේ සද්ද ඇහිලා ඉවර වෙනකොට නිරෝධ එතන තියෙනවා අනිත්‍ය හැබැයි ඒක අර ඉස්සෙල්ලා කියපු අනිත්‍යයට වඩා වෙනස් අනිත්‍යයක් නේද අතන ඉන්න කපුට අනිත්‍ය අනිත්‍යයි කියන එකයි ඒ කපුට හටගත්තේ මෙන්න මේ හේතු හින්දා මේ හේතු යදුන් නැත්තම් නිරෝධ එතන දකින අනිත්‍යයේ ඊට වඩා ගැඹුරක් තියෙනවා මොකද මේක සම්මා දිට්ඨියත් එක්ක එන අනිත්‍යය හරි එහෙම බලාගෙන ගියොත් Tamanṭama පැහැදිලි කවදා හරි මේක සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගය කියලා නේද පංච උපාදානස්කන්ධය හටගන්න එක නවත්තන මාර්ගය පේනවද වෙනස තේරුණාද අනිත්‍ය බැලීමේදී අනිත්‍ය බලන්න තියෙනවා හැබැයි ඊට කලින් හරි දැක්ම ඇති කරගන්න ඕන සම්මා දිට්ඨිය ඒක තමයි ධර්මයෙන් ඇති කරගන්න ඕන ඒකයි ධර්මය අහලා එකනේ දැනගන්න ඥානතෝ පස්සතෝ කියලා වචන දෙකක් තියෙනවා දැනගන්න ඕන එහෙම කෙනාටයි මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් පස්සතෝ දන්න කෙනාටයි ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නොදන්න කෙනාට නෙවෙයි මේක බුදුදහම අහන්නම ඕනේ මේක නුවණින් විමසන්නම ඕනේ නිකම්ම කවුරුත් කියව පළියට අනිත්‍ය බල බල ඉඳලා හරියන්නේ නැහැ. හරි. තමන් ඉස්සෙල්ලා හරි දැක්ම. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඒක අමාරු දෙයක් නෙවෙයි. ඒ වුණාට ඒක ඇති කරගත්තු කෙනාටමයි මාර්ගයේ උපදී. හරි? පැහැදිලි නේද? ඔව් එතකොට හැම භාවනාවෙම ওই විදිහට අර උපමාවට දාලා හිතන්න එතකොට පේනවා තමන් ඉන්නේ හරි මාර්ගයේද කියන එක. මේ වැඩෙන්නේ ආර්ය මාර්ගයේද කියන එක පේනවා. එතකොට ඒ කරන්නන් වාලේ භාවනා කරනවට වඩා තමන් දැනගෙන මේ භාවනා කළොත් මෙන්න මේ අවබෝධයයි කියලා නුවණක් ඇතුව කරන්න පුළුවන්. මේ භාවනාව යෙදුනොත් ටිකෙන් ටික නැති වෙන්නේ සක්කාය දිට්ඨිය කියලා තමන්ට පේනවා. හොඳයි. ওই ටික මං හිතන්නේ ඇති මේ නะ මුළු රාත්‍රියම හිටිය එකේ ප්‍රයෝජනේ තියෙනවා. ඔන්න ඔයදී මේ පිළිගත්තොත් නේද? ওই කියන දේ තේරුම් ගන්න උත්සාහ කළොත් ඔන්න වැඩක් ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ආර්ය මාර්ගයට වැටෙන්න අවශ්‍ය දේවල් ටික ඔන්නතන තියෙනවා දකින්න උත්සාහ කරන කෙනෙකුට. අපි එහෙමනම් ආයේ විවේකයක් ගන්න එකනේ.